මිලකට ගරු ගාමිණී ලෝකයේ මැත්තම ඔබතුමාට විනාඩි 9ක් තියෙනවා.
විනාඩි
9යි. ගරු සභාපතිතුමනි, අද අපි මේ සහභාගී වෙන්නේ අපේ කතානායකතුමාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට. මේ යෝජනාවට සහභාගී වෙන මට එකක් මතක් වෙන එතුමායි මමයි මේ පාර්ලිමේන්තුවට ආවේ 1983 පැවිච්ච අතුරුමැතුරුනේ එතුමයි මමයි මේ පාර්ලිමේන්තුවට. එතුමා එදා ඉඳලා අද වෙනකන් ටික කාලයක අර අනෙක් සෑම කාලයකම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ දකුණු ජනතාව එතුමාව පත් කළේ. කෙටි කාලයකට එතුමා දකුණු පළාත් සභාවේ මහා ඇමතිවරයෙක් හැටියටත් කටයුතු කළා. අපේ ජීවිතය අපි කවදාක්වත් දැක්කේ නැහැ එතුමාට චෝදනාවක් ඉදිරිපත් කරන අල්ලාස් කත්තාය නැත්නම් වෙනත් කටයුත්තක් කරගෙන තාම නිහතමානී මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා මේ සභාවට මේ පාර පහුගිය මැතිවරණින් පස්සේ මේ රටේ කතානායකතුමා හැටියටපත් වෙනවා. එතුමා කතානායකතුමා හැටියට කටයුතු කරනකොට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේත් විවිධ හිත්තලීම් වලට පත් වුණා. එතුමා අපක්ෂපාතව ක්‍රියා කරනවා නිසා නුත් එතුමා ඒ කටයුත්තේ ආකාරයෙන්ම ක්‍රියා කරා. ඒ වගේම එතුමා දැන් ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමා හැටියට ඉන්නවා. නුත් අපිට පෙනෙන ව්‍යවස්ථාවේ සභාවේ සභාපතිතුමාට එතුමා කටයුතු කරනකොට පෞද්ගලිකව ගත්ත තීන්දුව කීපයක් විපක්ෂයට අහිතකර වෙච්ච නිසා එතුමාගේ ඡන්දයෙන් එතුමා තීරක ඡන්දය එතුමා පාවිච්චි කළා. පොලිස්පතිතුමාව පත් කරගත්තාම සමහර අයට හිත්තරමක් ඇති වුණා වගේ අපිට පෙනුනොත් එතුමා ඒ කටයුත්ත කරේ. නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. ව්‍යවස්ථාවේ තියෙන බලතලන් අද ඒ කටයුතු ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් අද විපක්ෂයේ මේ ගැන කතා කරනවනම් මට මතක් වෙන්නේ මේ පළාත් සභාවට මොකද වුණේ කියලා. එදා හිටපු කතානායකතුමා පළාත් සභාව අහෝසි කරන පනත මේ සභාවට ඉදිරිපත් කරාම මම තමයි එදා ඒකේ හිටපු පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා. ඒ පනත එන්න ඉස්සෙල්ල ඒකට ඒ සභාවට කිසිම සංශෝධනයක් ආවේ නැහැ. මේ ඇමන්ඩ්මන්ට් ගේන් නුත් ඒ හිටපු කතානායකම ඒවට ඉඩ දුන්න විතරක් නෙමෙයි එදා පාර්ලිමේන්තුව පහට අවසන් කරන්න තිබුණා. නුත් ආණ්ඩු පක්ෂයට 3-2 ඡන්ද නැති හින්දා රෑ 10 වෙනකම් පාර්ලිමේන්තුව පවත්වලා තමයි අද මේ පළාත් සභාව නැති කරේ. අද මෙතුමාට විපක්ෂයට එතුමාට විශ්වාසභංග ගේන 90% ඡන්ද දුන්නා එදා මේ පළාත් සභාව නැති කරන්න. අපි විතරයි ඒකට විරුද්ධව හිටියේ. නුත් එදා ඒ කතානායකතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් අපි ගේන්න කල්පනා කරේ නැහැ. ඇයි? මේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීම තන්ත්‍ර තමයි කතානායක තන්ත්‍ර. මොන තීන්දුව ගත්තත් අපි ගෞරව කරා කතානායකතුමාට. අද විපක්ෂයට වෙලා තියෙන්නේ මහා මැතිවරණයක් ළඟ එන හින්දා මොනවා හරි ගෙනල්ලා මහජනයා අතට යන්න අපි මේකට විරුද්ධ වුණා මේකට විරුද්ධ වුණා කියලා. නුත් ඒක යුක්තිසහගත නැtei කියන එකයි අපි කියන්නේ. මොකද මේ කතානායකවරයා කතානායකතුමා හැටියට ඉතාම හොඳ සේවාවක් මේ කාලය තුල කරා. එතුමාගෙන් කෙරෙන්න ඕනේ යුතුකම් හරියාකාරව ඉෂ්ට කරා. පාර්ලිමේන්තුවට අනපනත් ආවම ඒ පනත්වට නීතියානුකූලව විජේදාස රාජපක්ෂ මැතිතුමා මම එතුමායි කතාව අහගෙන හිටියා. මේ අය කියන සියලු දේ අද කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා වෙනස් කරලා තියෙනවා. උසාවියට ගිහිල්ලා එතුමාට විරුද්ධව ගෙනාපු නඩු ඔක්කොම අහක දාලා තියෙනවා. හැබැයි මෙතන ඇවිල්ලා මේ මන්ත්‍රීවරු කතා කරනවා කතානායකතුමාට. අධිකරණයට විරුද්ධව කතා කරන්නේ නැහැ. අධිකරණයට ගියාම විවිධ නඩු තීන්දුව අපිට ලැබෙනවා. නුත් අපි අධිකරණයට ගරු කළේ නඩු තීන්දුව පිළිගන්නේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුව අධිකරණයේ නඩු තීන්දුව වෙනස් කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. එමනම් අපි වෙනම යෝජනාවක් ගෙනලා කටයුතු කරමු. දැන් ඊයේ මම දැක්කා මෙතන ද්‍රවිඩ මන්ත්‍රීවරු දේවාලයක පූජාවක් පවත්වන්න ගියාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එයන් අත්අඩංගුවට උසාවියට දැම්මා කියලා කිව්වා. ඒක හරියෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ සභාවේ කරන්න ඕනේ මේ මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහන එක නෙමෙයි, පුටුවේ ඉඳලා එකට තියෙන කටයුතු කරන්න. මම කනගාටු වෙනවා විපක්ෂ නායකවරයාත් ඒගොල්ලන්ට ඇවිල්ලා කතානායකතුමාට තර්ජනය කරනවා මම දැක්ක නැහැ. එයාගේ ප්‍රශ්නේ පොලිස් ප්‍රතිපාව ගෙනල්ලා විසඳන්න කියලා. එහෙම කරන්න බෑ මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ යම්කිසි නීති රීතියක් තියෙනවා. ඕනම කෙනෙකුට රටේ අහිතකර ප්‍රශ්නයක් ඇති වුණොත් තමන්ගේ පුටුවේ ඉඳලා ප්‍රශ්න අහන්න පුළුවන්. කතානායකතුමා විමසන්න පුළුවන්. පරීක්ෂණයක් කරන්න කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි කරන්නේ. මං ලැජ්ජ වුණා විපක්ෂ නායකතුමා මෙතෙන්ට ඇවිල්ලා කතානායකතුමාට කියනවා මේ ප්‍රශ්න විසඳන්න කියලා. විපක්ෂ නායකතුමා කාලයක් පළපුරුදු පන්තිවරේ ඇමතිවරේ හැටියට කටයුතු කරා. විපක්ෂ නායක හැටියට රට පිළිගත්ත නායකයෙක්. එතුමාගේ පියත් මේ පාර්ලිමේන්තුව හිටියව රටේ අගමැති වුණා, ජනාධිපති වුණා. හැබැයි අපි හැමදාමත් මොන ප්‍රශ්න රණ්ඩු ඇති වුණත් පාර්ලිමේන්තු නීති රීති වලට අනුවයි කටයුතු කරන්නේ. සමහර අවස්ථාවල යම් යම් ප්‍රශ්න ඇති වෙලා නැතුව නෙමෙයි, ඒක මේ පාර්ලිමේන්තුවේ නෙමෙයි, ලෝකේ හැම පාර්ලිමේන්තුවකම ඒවයි සිදු ඇති වෙලා තියෙන්නේ. නමුත් ඒකට කතානායකවරයා පලින්නේ නැහැ. කතානායකවරයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එතුමාගේ අපේ සියලු දෙනාගේම ආරක්ෂාව තියෙන කතානායකතුමාට, අපේ බාරකාරයා කතානායකතුමා. කතානායකතුමාව බාල්දු කළේ කාට කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අද අපි කනගාටු වෙනවා පළපුරුදු විපක්ෂ නායකයෙක් ඉඳලා මේ වගේ කටයුතු වලට මැදිහත් වීම ගැන අපි තාම කනගාටුවටපත් වෙනවා. මේක මම නම් විශ්වාස කරන්නේ විපක්ෂ නායකවරයාට කවුරු හරි දීපු ලණුවක් කාලයි මේ කටයුත්තටපත් උනේ කියලා. එහෙම නැත්නම් එතුමාට යුතුකමක් තිබුණේ නැහැ. පක්ෂ නායකයෙක් හැටියට, පළපුරුදු දේශපාලනඥයෙක් හැටියට මේ කටයුත්තට මැදිහත් වෙන්න තිබුණේ නැහැ. අපි ගරු කරන නායකයෙක් තමයි කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. එතුමා හොඳ පළපුරුදු නීතිඥයෙක්, හොඳ මන්ත්‍රීවරයෙක්. නමුත් එතුමා මේකට මැදිහත් වෙලා මේ ගැන කතා කරනවට මම කනගාටු වුණා. මම කනගාටු වුණා. මොකද මේ පාර්ලිමේන්තුවට අපි ආවම අපි මේ පාර්ලිමේන්තුවේ ගෞරව, මම මේ පාර්ලිමේන්තුවේ දැනට අවුරුදු 41ක් මන්ත්‍රීවරයෙක් හැට කටයුතු කරලා තියෙනවා. මම සෑම මැතිවරණක ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා තමයි ඇවිල්ලා තියෙන්නේ. නුත් අපි අතුණු සමහරලාට අඩුපාඩු සිද්ධ වෙලා ඇති සමහර වෙලාවට අපි ඒව නැවත නිවැරදි කරගන්න ඕනේ. හැමදාම අඩුපාඩු සිද්ධ වෙන්නත් බෑ, හැමදාම අඩුපාඩු කරන්නත් බෑ. ඒ හින්දා අද අපි කනගාටු වෙනවා අපේ කතානායකතුමාට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කෙරුවෙන් අපි කනගාටු වෙනවා. වගේම එතුමාගේ විශ්වාස භංග යෝජනා පරාජය කරන්න අපි අපේ මුළු ශක්තියම යොදවනවා කියමින් මගේ වචන සුවල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ඔබ මිසුතිය ඔබතුමාට මීලකට ගරු රංජිත් බද්දුම් බණ්ඩාර මහත්තයතුමා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
නැඩි
15ක් තිබ්බා. 15 දැන් ඉතින් අඩු වෙලා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මුදුන්කඩ පාර්ලිමේන්තුව, මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු එවන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරයි කියන ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, ඒ යටතේ නීති රීති ගේන්න, මුදල් 50 සම්මත කරන්න තමයි මන්ත්‍රීවරු එවන්නේ. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා විදියට මේ රටේ තුන්වැනි පුරවැසියා විදියට කතානායකතුමා පත් කරගත්තා. කතානායකතුමා ස්වාධීන පුජ්‍යලයෙක් විය යුතුයි. අපි දැකලා තියෙනවා කතානායකවරු කීප දෙනෙක් එක්ක මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. එක කතානායකවරයෙක්වත් දේශපාලන පක්ෂයකින් තේරී ආවත් ඒ පක්ෂයේ කටයුතු කරේ නැහැ. මම කනගාටු වෙනවා මේ කතානායකතුමා තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායකවරයෙක්, වැලිගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයෙක්. මම හිතන්නේ මේ වගේ කිසිම කතානායකවරයෙක් කටයුතු කළේ නැහැ. ඒක නිසා තමයි කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ කටයුතු ස්වාධීන නොකරන නිසා තමයි අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. ඒ වගේම අපි දන්නවා මේ වුණ මේ රටේ කතානායකවරු 19 දෙනෙක් ඉඳලා තියෙනවා. 4 දෙනෙකුට විතරයි විශ්වාස භංග යෝජනා ගෙනල්ලා තියෙන්නේ. අවුරුදු 33කට පස්සේ මෙතුමාට මේ විශ්වාසමංග යෝජනා ගන්නලා තියෙනවා. අපි දන්නවා මේ රටේ කථානායකවරු හිටියා. අපි කරු ජයසූරිය මැතිතුමා, ඒ වගේම අනුර බණ්ඩාරනායක මැතිතුමා, විජම ලොකු බණ්ඩාර මැතිතුමා, කේ.බී. රත්නායක මැතිතුමා, ඒ වගේම සමල් රාජපක්ෂ මැතිතුමා. අපිට ඕනකමක් තිබෙන්නේ ඒ අයට විරුද්ධව විශ්වාසමංග යෝජනාවන්ගේ. ඇයි අපි මේ ගියන්නේ? මෙතුමාද මේ පාර්ලිමේන්තුවේ එක පැත්තකට බර වෙලා විධායකයේ කියන විදිහට තමන්ගේ පක්ෂයේ කියන විදිහට වැඩ කරන නිසා. නිමල් සිරිපාලි සිල්වා මැතිතුමා මේ කථානායකතුමාගේ විවාදයට ඇවිල්ලා විශ්වාසමංගයට ඇවිල්ලා අද කතා කරන විපක්ෂ නායකයා ගැන ඉස්සුවා කියනවා විනාඩි වැඩි කාලය අරන් තියෙනවා විනාඩි 1250ක්. විපක්ෂ නායකරය 360යි අරන් තියෙන්නේ. මහනුව ඉතුරු 890 කවුද අරන් තියෙන්නේ? ඒක අරන් තියෙන්නේ ආණ්ඩු පක්ෂය. ඒක අරන් තියෙන්නේ ආණ්ඩු පක්ෂය. එහෙනම් මේ කාලයේ කා දාලා තියෙන්නේ වැඩිම ආණ්ඩු පක්ෂය. විපක්ෂ නායකතුමා කතා කරන්නේ රටේ ප්‍රශ්න ගැන. එක එක ශේෂ්ත්‍රවල ප්‍රශ්න ගැන. හැබැයි ඉතින් විපක්ෂ නායකරයට ඇඩිය ආණ්ඩුව වැඩියෙන් තුන් ගුණයක් වෙලාව අරන් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තුමා කිව්වා විපක්ෂ මාර්ගස්ත පනත ගැන එතුමා නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළ තමයි කතා කරේ. මෙතනත් ඉන්නවා ඊට පස්සේ අධිකරණ ඇමතුමියක් නීතිඥවරියක් මනෝ ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්න තීන්දුවකට අභිභවා යන්න පුළුවන් නීතිපතිවරයාට. නීතිපතිවරයා කියන්නේ රජයේ ප්‍රධාන නීතිඥවරයා. එහෙමනම් මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයක් තියන්න ඕනේ. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා, ජනතාවට අයිතියක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම් පදක් ගෙනාවොත් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ තීන්දුවක් ගන්න. ඒ අනුව තමයි මාර්ගස්ත පනත යටතේ පනත යටතේ මාර්ගස්ත ක්‍රමවේද පනත යටතේ මේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් ගියා අධිකරණය. සංශෝධන 34ක් සමහර ඒවා තුනෙන් දෙකෙන් පත් කරන්න සම්මත කරගන්න. නමුත් එතුමා මොනවාද කරේ? තමන්ගේ අර කිව්ව නීතිපතිවරයා, රජයේ නීති ප්‍රධාන නීතිඥ, නීති උපදේශකවරයාගේ යනු කටයුතු කර අහනවා. සුමන්දිර මන්ත්‍රීතුමා අධිකරණයට ගියායින් පස්සේ මේක ප්‍රතික්ෂේප කරවු. අපි ඒක නිසා තමයි කිව්වේ මේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා යම් පනතකට අත්සන් කරයින් පස්සේ නීතියක් වෙනවා. වැරදි විදිහට ඒ නීතිය පනතට අත්සන් කරත් ශ්‍රේෂ්ච අධිකරණය අපව ඇඟිලි ගහන්න ඉන්නේ. අපි අහනවා එහෙමනම් මෙයා ඇයි මේ විදිහට කටයුතු කරේ? ඒ විතරක් නෙවෙයි, මාර්ගස්ත පනත ක්‍රමවේද පිළිබඳ පනත ගිනාපිලායි. අපි විපක්ෂයේ විදිහට අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා නැගිටලා ඡන්දයක් ඉල්ලුවා. එතුමා විතරක් නෙවෙයි, විපක්ෂයේ සියල්ල එක හඬින් ඡන්දයක් ඉල්ලුවා. මොනවාද මෙතුමා කරේ? මෙතුමා එකට ඇහුම්කන් දුන්නේ. තුමාර ඊයෆෝන් සෙට් එකක් දාගෙන අර පැත්ත බලාගෙන තීන්දුව දුන්නා. ඊට පහුවෙන්දා පක්ෂ නායක රැස්වීම ප්‍රශ්න කරා. ඔබතුමා අපි විපක්ෂයෙන් අපි ඡන්දයක් ඉල්ලුවා, බෙදීමක් ඉල්ලුවා, ඇයි ඔබතුමා දුන්නේ නැත්තේ කියලා. නෑ මට ඇහුන්නේ නෑ කිව්වා. එහෙනම් ඒකම ඇති නේද එතුමා කථානායක ධූරයට සුදුසු නෑ කියලා කියන්නේ? ඒ කියන්නේ එතුමාට ඇහුන්නේත් නැතිනම් පේන්නේත් නැතිනම් කථානායකකමක් කොහොමද කරන්නේ? ඉතින් මම අහන්නේ මෙවැනි අපි ඒ වගේ විශ්වාස මංගයක් ගෙනාවේ මෙතුමා තව දුරටත් මේකට සුදුසු නෑ කියන්නේ, ස්වාධීන නෑ කියන්නේ. බලන්න පොලිස්පත්තුමා පත් කිරීමේදී මේ රටේ නීතියේ ප්‍රධානියා පත් කරද්දී ව්‍යවස්ථා දායක සභාවෙන් නීති විරෝධී තීන්දුවක් දීලා තියෙනවා. ව්‍යවස්ථා දායක සභාව කියන්නේ මේ රටේ තවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සිවිල් සමාජයේත් කීප දෙනෙක් එක්කව කළා හදන ඉහළම සභාව. අපි සාමාන්‍යයෙන් ගමක ප්‍රාදේශ සභාවක උනත් තීරක තීන්දුව තියෙන්නේ සමානව. මරණාධාර සමිතියේ ඡන්ද සමානුන් තමයි තීරක තීන්දුව තියෙන්නේ. මැතිවරණයකදී ඡන්ද සමාන උනොත් කාසියක් උඩ දාලා බලන්න. අපි කොහෙවත් කියන්නේ නැහැ නීතිය කොහෙවත් ඡන්දේ නොදුන්නාම ඒක විරුද්ධව දෙන ඡන්දයක් කියලා. එතුමා හෙලා අමුවේ උල්ලංඝනය කළා තියෙනවා මේ රටේ ව්‍යවස්ථාදායක නීතියත් සියල්ල මෙතුමා සම්පූර්ණයෙන්ම මෙයා කළා තියෙනවා. ඒ වගේ නෙවෙයි එතුමා කෝප් එකපත් කරත් මට මතකයි අරගලේ ඉවර වෙච්ච වෙලාවේ එතුමා මේ සභාවේ ඉඳලා කිව්වා මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපතිත්වය විපක්ෂයට දෙන්න. කෝප් එකේ කෝපයකේ සභාපතිත්වය විපක්ෂයට දෙන්න. ආණ්ඩුක්‍රම මේ නීති අනුව තියෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගානුව මුදල් කාරක සභාවේ සභාපති විපක්ෂයට. එතුමා පළවෙනි අවුරුද්දේම ස්ථාවර නියෝග අත්හිටවලා මේක ආණ්ඩුවට දුන්නා. එතුමා මේ දේ නොකරනම් සමාජ මේ රට මංගලොත්තරපත් වෙන්නේ නැහැ. ඒ වැරදි පෙන්වලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. ආණ්ඩු පක්ෂයයි වුණ දෙකට අතිස්සුවා. බැරි වෙලාවත් හර්ෂද සිල්ලා මැතිතුමා එතන හිටියා නම් ආණ්ඩුව කරන මේ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආර්ථික හානියක් වන තීන්දු ගන්න දෙන්නේ නැහැ. එහෙනම් කතානායකතුමා එකටත් වක් කියන්න ඕන. හැබැයි එතුමා එදා මුලසුනේ ඉඳලා විරුද්ධ මේවා දෙනවා කියලා කෝප් එකේ කෝපයකේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපති දෙනවා කියලා පක්ෂ නායක රැස්වීමට ගිහිල්ලා කියනවා නෑ මේකට ඡන්දයක් තියන්න ඕන. සාමාන්‍යයෙන් හැම සභාවකම වැඩිය ඡන්දෙ තියෙන ආණ්ඩුවට බලන්න එතුමා අපේ විශ්වාසනීය පාර්ලිමේන්තුවේ කොහොම කඩ කරලා තියනවද කියලා. මෙතන හා කියලා පක්ෂ නායක රැස්වීමට ගිහිල්ලා කියනවා වෙන කතාවක් කියලා. මෙතන එතුමාට තියෙන බලතල නීති විරෝධී විදියට කටයුතු කරලා තියෙනවා. මම හිතන මේකම ඇති එතුමව විශ්වාස වංගේ කිය. බලන්න ඔතන කතානායක කියන්නේ රටේ තුන්වෙනි පුරවැසියා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න. වැඩි ඕනේ නැහැ එතුමා. දැන් ඉස්සෙල්ලා කතාවේ දිච්චේ වුණා. එතුමා සාමාන්‍ය මේ පාර්ලිමේන්තුවේ අපි අවුරුදු දශක තුනකට වැඩි ඉඳලා තියෙනවා. කිසිම කතානායකවරයෙක් ওই පුටුවෙන් අලුත් මන්ත්‍රීවරේ දිවුරුම් දෙනවා නම් නැකිట్లా නෑ. එතුමාගේ පක්ෂපාතිත්වය සම්පූර්ණයෙන් පේනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා දිවුරුම් දෙද්දී එතුමා නැකිట్లా අරය දිවුරුම් දෙද්දී එතුමා නැගිටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දිවුරුම් දෙද්දී එතුමා නැගිටිනවා. මොකද ඒකෙන් අදහස් කරන්නේ? ඒකේ අදහස් කරන්නේ එතුමාගේ පක්ෂපාතිත්වය. ඒ නායකත්වයට බයකම. ඒ නායකත්වයේ කියන විදිහට හැසිරෙන විත්තිය එතරම්දි ප්‍රකාශ කරනවා. ඊට සතියකට මාස ගානකට පස්සේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු දිවුරුම් දෙද්දි එතුමා වාඩිලා ඉන්නේ. එහෙම තමයි ඉන්න ඕන ගරුත්වය ආරක්ෂා කරන්න. ගරුත්වය ආරක්ෂා කරන්න.
පර්මන්තු මාර්ගාඩි දෙකක් තියෙනවා.
මහිලා සිටින්නේ එතුමා පැහැදිලිවම පක්ෂපාතිත්වයේ තනින් පෙන්වුම් කරනවා. බලන්න මේ පාර්ලිමේන්තුවේ කවදාවත් විපක්ෂ නායකයෙකුට ඇවිල්ලා තර්ජනය කළා එතුමාගේ ලියකියවිලි ෆයිල් උදුරාගන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෙතනට ඇවිල්ලා විපක්ෂ නායකතුමාට තර්ජනය කළා. එතුමාගේ ෆයිල් උදුරගත්තා. කතානායකතුමා නිදාගෙන හිටියා. කතානායකතුමා දුන්නම දඬුවම් මොකද්ද? අර වචනයක් වරදුනා කියලා අජිත් මාන්නපිරු මන්ත්‍රීතුමාට සතිය හතරක දඬුවම් දෙද්දි අර මන්ත්‍රීවරු කාණ්ඩායමටම දඬුවම් කරන්න ඕන කම තියෙද්දි එක්කෙනෙකුට සද්දෙක්ක දඬුවම් දුන්නා. බොහොම නරකයි මේ. ඒ වගේම අපි දන්නවා අපි වරප්‍රසාද කාර්ක සභාවේ අපි ඉන්නවා. වරප්‍රසාද කාර්ක සභාවෙන් එක මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුවේ පිටදී තමුන්නාන්සේලා විරුද්ධව හැසිරුණු මන්ත්‍රීවරුට අපි පාර්ලිමේන්තු වරප්‍රසාද කාර්ක සභාවෙන් තීන්දුව කරා මාස දෙකකට වැඩි පාර්ලිමේන්තු ආනමක් කරන්න ඕන කියලා. එතුමා එක සති දෙකකට පියවර කරා. මොකද මේ පාර්ලිමේන්තු වරප්‍රසාද කාර්ක සභාවේ තීන්දුව එතුමා වෙනස් කරලා තියෙනවා. නම් මේ පාර්ලිමේන්තුවද විනයක් නීතියක් නැතුව කටයුතු කරන පාර්ලිමේන්තුව. අපි එහෙනම් කියන්නේ කරුණාකරලා කතානායකතුමාට අපි මේ විරුද්ධව මේ කියන විශ්වාස මංග යෝජනාවෙතුමගේ හැසිරීම අනුව කරන්න. පාර්ලිමේන්තුව අපි දැකලා තියෙන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරේ තමන්ගේ කතාවක් කරන්න නැගිටි ඉන්දියා මේ තමා වාඩි කරවන. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩි වෙලාවක් දෙන. ඒක නිමල් සිරිපාලි සිල්ලා මැතිතුමා කරපු කතාවෙන්ම තීරණා. විපක්ෂ නායකතුමාට විනාඩි 250ක් දෙනකොට අනිත් පැත්තට විනාඩි 890ක් දීලා තියෙනවා. ඉතින් මේ වගේ කතානායකරුවෙක් කටයුතු කරන්න. ඉතින් මෙතුමා විශේෂ කටයුතු කිරීම සම්බන්ධව අපේ විශ්වාසය කඩ වෙලා තියෙනවා. කරුණාකරලා මෙතුමා මේ ධූරයෙන් එතුමා ඉල්ලාසිය යුතුයි. එතුමා පාර්ලිමේන්තුවට අපේ ගරුත්වයක් තියෙන මිනිහා එතුමා ඉල්ලාසිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු පුටු වලින් ගහපු විනාශ කරපු අය ඉන්නවා. මහනුවර ඒකේ තවම පොලිසියේ ඒ පිළිබඳව පැමිණිල්ල තියෙනවා. කතානායකතුමා කරුණාකරලා මේවා ගැන බලන්න. බැලුවේ නෑ. බැලුවේ නෑ. එක පක්ෂයක මෙතන ප්‍රජාතන්ත්‍රවාදී කතා කරනවා. හිටපු මන්ත්‍රීවරේ නායකයෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුව ඉස්සරහා විරෝධතා දක්වන කියනවා මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන. අර ගම්වල නිකන් අපේ පාක්ෂිකයරන් වෙන පාක්ෂිකයරන් මාස ගානක් රිමාන්ඩ් කරලා තියෙනවා එතනට ගියා කියලා. බලන්න පාර්ලිමේන්තුව ගිනි තියනවා කියපු කට්ටියට ගිනි තියලා පුරුදු කට්ටිය පිනිමරලා පුරුදු කට්ටිය අපි දන්නවා මෙතන හවුල තියෙන නිමල් සිරිපාලි සිල මැතිතුමා කිව්වා වගේ සජබෙත් එක නෙමෙයි ආණ්ඩුවත් එක්ක හවුල තියෙන්නේ ජනාධිපතිත් එක්ක හවුල තියෙන්නේ ඒකනේ රතු වල කියලා කිව්වේ පාර්ලිමේන්තුව ගිනි තියනවා කියපු කට්ටියට ගිනි තියන්න එන්න මාර්ගමාද කඩාගෙන එන කට්ටියට තීරණයක් කරන්නේ එහෙනම් මේ කතානායකතුමාට කියනවා කරුණා කළා තමන්ගේ ධූරයෙන් ගරුත්වය ආරක්ෂා කරන ඉංග්ලාස්යෙන් කියලා අපි ඉල්ලාසිපා
හොඳයි රොහන්ත බෝ මිසුති මීලකට ගරු මහින්දාන දලුත්ගමගේ මැත්තමා ඔබතුමාට විනාඩි එහෙනම් මේ අවස්ථාවේ අපි ආරාධනා කරනවා අපි ගරු රවුෆගේ මැත්තමාට ඔබතුමාට හොඳයි මීලකට උදේ ගම් ප්‍රභාත් ගම්මන්පිල මැත්තමා ඔබතුමාට විනාඩි 6ක් කාල සීමාවක් තියෙනවා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වර්තමාන කතානායකතුමා නිහතමානී වැදගත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් ගෞරවය දිනාගත්ත පුද්ගලෙක්. ඒ නිසාම තමයි මෙවර කතානායක තරගෙ සිද්ධ වෙද්දී අපේ විපක්ෂයට හැකියාව තිබුණා පරදින්න හරි විපක්ෂය නියෝජනය කරන්න අපේක්ෂක ඉදිරිපත් කරන්න. එහෙම කරන්නේ නැතුව ආණ්ඩු පක්ෂෙන් නම යෝජනා කරලා විපක්ෂයෙන් නම ස්ථීර කරලා සමස්ත පාර්ලිමේන්තුව එකට එකතු වෙලා එතුමා මේ කතානායක පුටුවේ වාඩි කරේ. මේ විශ්වාස භංග විවාදයක් පැවැත්වීමෙම පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ මේ සභාවේ එතුමා ගැන තිබුණු විශ්වාසය දැන් භංග වෙලා තියෙනවායි කියලා. මම ඊයේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතාවලට සවන් දුන්නම ඔවුන් ප්‍රධාන තර්ක හතරක් ගේනවා දැක්කා. පළවෙනි තර්කයේ උනේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනිව කතානායකතුමා කටයුතු කරලා නැත. දෙවෙනි තර්කයේ උනේ සුමන්දිරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකතුමා උල්ලංඝනය කළ නැහැයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිඅරගෙන තියෙනවා. තුන්වෙනි තර්කයේ උනේ රටේ වැදගත් ප්‍රශ්න තියෙද්දී නැති ප්‍රශ්න මතු කරන්න ඇති ප්‍රශ්න යටපත් කරන්න කියලා. හතරවෙනි උඩ කිව්වා අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා කොහොමත් අපි අපේ කතානායකතුමා රැක ගන්නෝ කියලා. මට තියෙන විනාඩි 6යි. ඉතාලම කෙටියෙන් මේ තර්ක හතරටම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ බොහෝ දෙනෙක් කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කළා කිව්වට කරේ කොහොමද කෙනෙක් ගැන කතා කරේ නැහැ. ඒ නිසා උදාහරණ දෙකක් උදාහරණ ගොඩක් තියෙනවා මම උදාහරණ දෙකක් දෙන්නම්. මේ මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම් පතේ 11 ඈ වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් සේවා සපයන්නන්ට නිකුත් කරන්න අන්තර්ජාල සේවා සපයන්නන් නිකුත් කරන්න කලින් මහේස්ත්‍රාත්වරයෙක්ගෙන් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාගත යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ සඳහන් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේදී ඒ සංශෝධනය නොකර තමයි ඒ වගන්තිය සම්මත කරේ. ඒ වගේම 27-6 වගන්තිය ඇතුළු සෑම තැනකම යම් කිසි දෙයක් ඉටු කරන්න සතියක් කල් දීලා තියෙන සෑම තැනකම සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් ලබා දිය යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒක ඒ සංශෝධනය ගණන් නොගෙන තමයි සම්මත කරේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව කියලා තියෙනවා, අපි යෝජනා කරන සංශෝධන ආකාරයෙන් කළ යුතු නැහැ. හැබැයි සංශෝධන පිළිගන්නවා නම් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්. සංශෝධන පිළිගන්නේ නැත්නම් 3/2 බහුතරය අවශ්‍යයි. මෙතන සංශෝධනෙත් නොකර 3/2 නැතුව සම්මත කරනකොටම විපක්ෂයේ අපි කිව්වා මේක වැරදි කඩු කතානායකතුමනි කියලා. එතුමා එදා ඒක ඇහුම්කන් නොදී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝනය කිරීමෙන් ව්‍යවස්ථා උල්ලංඝනය කරන නිසා තමයි අද එතුමාට මේ විශ්වාස භංගයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එතුමා වැරදි නම් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කළේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ කතානායකතුමා හරි කියපු ඉන්නද? නෑ, නීතිමය බාධාවන් තුනක් නිසා. පළවෙනි බාධාව තමයි ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකයට එරෙහිව, ආණ්ඩුවට එරෙහිව. කතානායකතුමා ව්‍යවස්ථා දායකයෙක් කෙනෙක්. ඒ නිසා මූලික අයිතිවාසිකම් නඩුවල විෂයපතේට කතානායකතුමාගේ ක්‍රියාපටිපාටිය අයිති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 80 වගන්තියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා යම් පනතක් යථාපරිදි සම්මත විය කියලා. කතානායකතුමා අත්සන් කරලා සහතික කරොත් ඒ සහතිකේ අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑ කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකයි තියෙන්නේ.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මම කවරදාකවත් කිසි කෙනෙක්ගේ කතාවකට බාධා කරන්නේ නැහැ. උදේ නැගිටලා බොරුවට කෑ ගන්න විඤ්ඤාණුකූලව කතා කරන මන්ත්‍රීවරුන්ට විතරක් මේ කරන කාලේ කප්පාදු කිරීම ගැන මගේ විරෝධය පළ කරනවා. මම ඉතා කෙටියෙන් කියන්නම්. දෙවෙනි කාරණේ තමයි මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ අපි කියමේ හිටියේ ශ්‍රේෂ්ඨාධික අපේ ව්‍යවස්ථාවේ තියෙනවා සාමාන්‍ය ලෝකේ බොහෝ රටවල තියෙනවා පෝස්ට් ජුඩිෂියල් රිවීව් කියලා එකක්. ඒ කියන්නේ පනතක් සම්මත වුණාට පස්සේ ඒ පනතේ ව්‍යවස්ථානුකූලත්වයේ අධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. අපේ ව්‍යවස්ථාවේ ඒ අවස්ථාව අහිමි කරලා තියෙනවා 80 වගන්තියෙන්. ඇයි ඒ? අපේ ව්‍යවස්ථාව අපේ කතානායකතුමා පිළිබඳ කතානායක පුටුවේ වාඩි වෙන පුද්ගලයාගේ අපක්ෂපාතිත්වය පිළිබඳ නීතිගරුකත්වය පිළිබඳ විශ්වාසය තමයි ඒ වගන්තිය දාලා තියෙන්නේ. ලෝකයේ අන් රටවල කතානායකවරයා පිළිබඳ නොතෙබූ විශ්වාසයක් අපේ රටේ ව්‍යවස්ථාව කතානායකවරයා මත තියලා තියෙනවා. එහෙමනම් කතානායකතුමා කඩ කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය විතරක් නෙවෙයි, ව්‍යවස්ථාව මගින් එතුමාගේ කර්මත පටවපු විශ්වාසයත් කඩ කරලා භංග කරගෙන තියෙනවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙන්න උත්සාහ කළ සෑම අවස්ථාවකම අනුර බණ්ඩාරනායක හිටපු කතානායකතුමා දුන්න තීන්දුවක් උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත් වීමට අයිතියක් නැහැ කියලා මේ කතානායකවරු තීරණය කළා තියෙනවා. මෙන්න මේ කාරණා තුන නිසා තමයි සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ මූලික අයිතිවාසිකම් ප්‍රත්‍යම් ප්‍රතික්ෂේප වුණේ. ඒක මේ කතානායකතුමා හරි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහතිකයක් දුන්නා කියලා ආණ්ඩු පක්ෂෙන් කියනවා නම් නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වේ මොකද්ද කියලා හොයලා බලන්න කියලා අපි ආණ්ඩු පක්ෂෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තුන්වෙනි තර්කයේ තමයි අපිට බහුතරය තියෙනවා. අපි බලා ගන්න. අපි අපේ කතානායකතුමා රකිනවා. ඔන්න ඔය උද්දච්ච සූරෙන් තමයි කේලිය රඹුකැල්ල ඇමතුමාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව වෙලාවෙත් ආණ්ඩුව හැසිරිලා ඒ අවස්ථාවේ අවසානයේදී ආණ්ඩුවයි කේලිය රඹුකැල්ල මන්ත්‍රීතුමා ඇමතිවරයයි දෙන්නම විනාශ කරගත්තේ. එදා මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි බහුතර ඡන්දෙ පෙන්නලා ආණ්ඩුව කේලිය රඹුකැල්ල ඇමතිවරයා රැකගත්තත් මෙතන විපක්ෂයේ විවාදයේ පුරා මතු කරපු කරුණු ඇහිලා මේ සමාජයේ දැවැන්ත කම්පනයක් ඇති වුණා. ඒ කරුණු වලින් ඇති කළ කම්පණය නිසා තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසියට ධෛර්යය ආවේ. කැබිනට් ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගත යුතුයි කියලා කරුණු දක්වන්න නීතිපතිවරයාට ධෛර්යය ආවේ. කැබිනට් ඇමතිවරයෙක්ව ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණයේ විසින් රක්ෂිත බන්ධනාගාරගත කරේ. ඒ නිසා විශ්වාස භංගයේදී ඔලුගෙඩි අපි ගාව වැඩි කියලා උද්දච්ච සූරෙන් ආණ්ඩුව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සමාජයේ මහා පිපිරීමක් වුණා. මෙදා පාරත් කතානායකතුමා රැකගන්නට ආණ්ඩුව තමන්ගේ බහුතරය පෙන්නලා මේ වෙලා තියෙන මහලුකු වැරැද්දේ හෙළුව බහුතරයෙන් වසාගන්න හැදුවොත් පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ පිළිබඳ එවගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාවගේ විශ්වාසය පුපුරා ගිහිල්ලා ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ අවදානමක් තියෙනවායි කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරන්න කැමතියි. මගේ අවසාන විනාඩිය ගරු මුලාසනාරුද මන්ත්‍රීතුමනි,
දන්දමත් කාලය ඉවරයි ගරු මන්ත්‍රීතුමා.
මට අවසානම කාරණේ කියන්න ඉඩ දෙන්න. මගේ හතරවෙනි කාරණේ තමයි ආණ්ඩුව කිව්වේ නැති ප්‍රශ්න ඇති ප්‍රශ්න ඕන තරම් තියදී නැති ප්‍රශ්න මතු කරනවා. මේ ප්‍රශ්නය අතිශයම භයානකයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ජනාධිපති වරණේ පාර්ලිමේන්තු මැතිවරණේ කල් දාන්න ජනමත විචාරණයක් පවත්වන්න ඕන. ඒ සම්බන්ධ සංශෝධනයක් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාලය දිගු කර ගැනීම සංශෝධනයකුත් මේ ආකාරයට සරල බහුතරයෙන් සම්මත කරගෙන කතානායකතුමා අත්සන් කරොත් අධිකරණයේ ඉදිරියේ අභියෝගෙන් ලක් කරන්න බැරි නිසා මැතිවරණ සිටියම සදා කාලයට අතුරුදාන් කිරීමේ අවදානමක් මේ තුල තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලුම දෙනා කතානායකතුමාට එරෙහිව විශ්වාස භංගයට සහාය ඵල කළ යුතුයි කියන එක සිහිපත් කරමින් මම නිහඬ වෙනවා.
සූති ගරු මන්ත්‍රීතුමා, මීලකට ගරු රෞඛකී මැතිතුමා, ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
Bismillah ar-Rahman ar-Rahim. Mr. Presiding Member, it is most unfortunate that this Parliament is witnessing many unprecedented events one after the other, beginning with the elected Executive President abandoning office and leaving the country, the entire cabinet resigning. We see cabinet ministers being arrested and detained, and now a no confidence motion being moved against the speaker himself. There are two important components of this no confidence motion. One relates to the conduct of the speaker during the committee stage amendments, the manner in which he refused to consider the valid objections that were raised by the opposition, which resulted in a bill being enacted into law totally against or rather contravening certain directions that have been given by the Supreme Court. Then the other component relates to the conduct of the Speaker in his capacity as the Chairman of the Constitutional Council in interpreting the provisions of the Constitution to suit the whim and fancy of the executive when it came to the decision to appoint the Inspector General of Police. In both these matters, I would first of all, before we put the blame squarely at the Speaker, also point out that both the Attorney General as well as the officers' desk in this Parliament, the Secretary General and her two assistants, also must bear some responsibility. Why do I say this? Because it has been the practice in the House, when such a issue is brought to the notice of the Speaker, it is the duty of the officials of Parliament to advise the Speaker regarding the alternative methodologies with which we can address that issue. Particularly, it was open to the Speaker to suspend the House temporarily, call for a party leaders' meeting, summon the Attorney General's representative who was in the officials' box, And this was a very request that we made. Ordinarily, Mr. Presiding Member, you yourself is aware, I as a party leader hardly get allow myself to get onto the well of the house. On that occasion, I also got onto the well of the house because I saw the seriousness of the issue. Because we discussed with Mr. Sumandran, who was also the counsel in the case, where not less than 45 petitions were filed against this online safety bill. That's an unprecedented number of petitions that were filed in the Supreme Court. And what did the Attorney General do when those petitions were filed? Out of 57 clauses, when he started addressing court, even before the petitioner started addressing court, he sought permission of court to outline the amendments to almost 31 clauses. Almost more than half the bill, admittedly by the Attorney General's position, was in contravention of the Constitution. And this is the whole problem. In the first instance, when the legal draftsman's office sends the bill to the Attorney General, he certified it as being in conformity with the Constitution, and that's how the Cabinet approved the bill. Right? So, he failed at the first instance, and subsequently he had to face 45 petitions. And then, it was admittedly yesterday by the Minister of Justice, he says he was arguing about some clauses, saying that those clauses have been accommodated as suggested by the Supreme Court in differently numbered clauses. But he admitted that at least four of those clauses had not been in conformity with the Supreme Court's decision, and therefore the Cabinet has already decided to move amendments. And this is the very reason why we wanted the Speaker to take that simple decision. This unfortunate situation of moving a no-confidence motion wouldn't have come about if the officials at the official desk in Parliament discussed this matter with the Speaker, convinced the government benches, and called a party leaders' meeting by suspending sittings for a very short while. This whole issue would have been sorted out. Now we have a bill which has been enacted into law totally against the Supreme Court's instructions. So that is one component of it. The other component, of course, is the matter concerning the Constitutional Council. Before coming to that, let me narrate this particular episode that happened during the rule of King Charles I in England. This is a famous episode where King Charles I decided to enter the chamber of Westminster House of Commons forcibly and try to arrest members of Parliament, thinking that Speaker Lenthal, who was presiding, would not object to the conduct of the King. But it is now history, the position of Speaker Lenthal, who epitomized how a speaker should behave. This is what he said: "I have neither eyes to see nor tongue to speak, but as the House is pleased to direct." In other words, he said, "I am the servant of the House, not the servant of the King. I am not here to listen to you. I will decide as the House decides." So what is happening? This is an abject lesson for our Speaker as well. He should decide on his own, bringing his mind to bear, and not to cave into the whim and fancy of the Executive and do as he pleases. That's what he exactly did when it came to the decision of the Constitutional Council. What does he do? He interprets the Constitution. He writes a letter to the President saying, if we assume that the two abstentions are to be taken as votes against the motion that was there, or rather the request by the President to appoint a particular individual to the office of IGP, then if it is so, if I am requested to consider that matter, I would, if I am allowed to use my casting vote, I would then decide to cast my vote in favor. That obviously has been, letter has been written after the Constitutional Council meeting is concluded. This is a total violation of his constitutional duty. And this is why the opposition felt that this no confidence motion should be brought against the Speaker. This is very unfortunate, because it's normally you don't bring motions against the Speaker. As a matter of fact, I tried to persuade even the opposition to reconsider it. But however, I am part of the opposition. I am convinced of the way in which the Speaker has misdirected himself quite deliberately, losing the equilibrium that he has to maintain, the balance he has to maintain in the conduct of affairs as a custodian of the affairs of this House. So therefore, this unfortunate motion has come about. So in these circumstances, we must also consider the nature of the bill itself is so draconian. That is why we wanted some more time to study the bill. But the government was in an indecent hurry to push through with the amendments. Now, I would like to quote this, because they are about the manner in which such online safety legislation is being enacted in some jurisdictions.
Honorable Member, you have another 2 minutes, sir.
Yes. There is or seems to be a conflict between these tech companies and governments, mainly for possession of data about people and groups. Governments want to possess this data. They want the tech companies to share the data with them, or at least give them access. The tech companies, of course, want to guard this data because it is their true wealth. They use the data to maximize their revenues, earn profits. Governments want the data for surveillance. Both want the data to manipulate and control populations and make themselves more powerful. That is why they brought the online safety bill. The predominant aim of the government seems to be to push the platforms to give it our data and take down our content. It is not only the posts that are critical of it and inconvenient to it to be taken down, but also for the originator to be identified. Why would this latter requirement be necessary unless the government wants to intimidate, persecute and punish its critics and ideological and political opponents? This is why they bought the online safety bill. And there's a very, very dangerous provisions were enshrined in it. And that is why the Supreme Court held that more than half the bill needs to go either for a two-third vote or for a referendum, unless otherwise amended according to its own directions. And that is where the Speaker faltered himself. And fault not only lies at his feet, but also at the officials' table. They too should have exercised some caution and cautioned the Speaker to adjourn Parliament for a very short while.
Member, your time is over.
Yes. So, therefore, it is very, very unfortunate that this motion is being brought, but since it has validity, we will be voting for it. Thank you.
Thank you. Milagar Kanchana Vijayasekara Garu Mantri Amathuma, Gotumata Vinadi Dasya. Udara Vinadi Dasya Thiru.
Suti Garu Mulasane Mantri Tumani, Adavase Visheshema Katanayaka Varayata Viruddhava, Vipakshe Visin Genena Yojana Pilibandhava, Ee Davaset, Ada Davaset, Evivade Atule, ඉදිරිපත් කරපු කරුණු දිහා බැලුවම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ බොහෝ කාරණා විශේෂයෙන්ම අධිකරණයේ විසිනුත් ඒ වගේම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන තුලිනුත් බැහැර කළ යුතු කාරණා කියන එක පැහැදිලි වෙනවා විශේෂයෙන්ම මේ යෝජනාවේ අන්තර්ගත වෙන්නේ පසුගිය කාලේ විශේෂයෙන්ම Online safety bill එක සහ පොලිස් ප්‍රතිවරයා පත් කිරීමේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම. කරු මුලාසනේ මන්ත්‍රීතුමනි මට මතක් වෙනවා 2022 වර්ෂයේ ජූලි මාසෙදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම බාර දුන්න අවස්ථාවේ මේ අද දවසේ කතානායකවරයාට විශ්වාස භංගයක් ගෙනා යුතුයි කියලා යෝජනා කරපු පිරිසම තමයි ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා හැටියට කටයුතු බාරගත යුතුයි කියලා යෝජනා කරේ. වැඩියෙන්ම විශ්වාසය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවෙත් ඒ වගකීම දැරිය යුතුයි කියලා යෝජනාකම කරා පමණක් නෙවෙයි ඒ අවස්ථාවේ මම පෞද්ගලිකවම දන්නවා එතුමා මුණ ගැහිලා විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකයන් බලපෑම් කරා එතුමාට මේක බාර ගන්න කියලා. මම හිතනවා මේ විශ්වාස භංගය ගේන්නත් එක හේතුවක් ඒක වෙන්නේ නැති එතුමා ඒක ප්‍රතික්ෂේප කිරීම. එදා දවසේ එතුමා එම වැඩ බලන ජනාධිපති ඒ ජනාධිපති වරයාගේ පුරප්පාඩුව පෙරවීමේදී ව්‍යවස්ථානුකූලව කටයුතු කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඡන්දෙන් ජනාධිපතිවරයා බවට පත්වීම කියන කාරණාවත් මේ විශ්වාස භංගය අඩංගු නැති වුණාට මම හිතනවා එදා දවස් ඉඳලා ඒ පක්ෂ නායකයන්ගේ යම්කිසි පෞද්ගලික අරමුණක් ඉෂ්ට කර ගැනීම මේ විශ්වාස භංග යෝජනාව ඇතුලේ තියෙනවා කියන එක. කරුණ මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ගත්තොත් එහෙම අපේ පසුගිය දවසේ සම්මත කරගත්ත පනත මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට බොහෝ පෙත්සම් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ අනුව යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා සංශෝධනය කරන්න. ඒ සංශෝධන ඇතුළත් කරන්න තිබුණේ අපිට කාර්ක සභා අවස්ථාවේ. කාර්ක සභා අවස්ථාවේ සාමාන්‍යයෙන් අපේ නීතියේ ක්‍රමය තමයි අපිට අමාත්‍යවරයෙක්ට රජයකට කාටවත් පුළුවන්කමක් නැහැ නීතිපතිවරයා ලබා දෙන උපදෙස් වලට පිටින් ගිහිල්ලා යම් කාරණා ඉදිරිපත් කරන්න කාර්ක සභා අවස්ථාවේදී සාමාන්‍යයෙන් ඒක ලබා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් කාර්යාලය මේ කියන අංශ වලින් තමයි ඒක සකස් කරන්නේ ඒක සකස් කරලා ඉවරලා ඒක බාර දෙන්නේ මෙන්න මේවා ඉදිරිපත් කරන්න මේ කාර්ක සභා අවස්ථාවේදී කියලා අමාත්‍යවරයා හෝ සභානායකවරයා හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කරන්නේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඒ ඉදිරිපත් කරාට පස්සේ ඒකට එකඟද නැද්ද කියන එක තමයි කතානායකවරයාගේ වගකීම තියෙන්නේ. කතානායකවරයාට පුළුවන් කමක් නැහැ මෙන්න මේක සංශෝධනය කරන්න. මෙන්න මේ වචනේ මෙතනට දාන්න. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එදා දවසේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවෙත් මට මතකයි සුමන්තිරන් මන්ත්‍රීතුමා ඒ වෙලාවේ නැගිටලා ඉඳලා කිව්වා මෙන්න මේවා නෙවෙයි යෝජනා ඉදිරිපත් වෙලා තිබුණේ වෙන සංශෝධන කියලා. ඊට පස්සේ ඒක තහවුරු කර ගැනීම සඳහා මේ නිලධාරින්ගේ ඒ කවුලුව වෙත ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණලා හිටපු නීතිපතිවරයා වෙනුවෙන් පැමිණ හිටපු නිලධාරින්ගෙන් තොරතුරු සනාථ කළා මට මතකයි ඒවිල්ලා පාර්ලිමේන්තුව නැවත එල්ලුවා නෑ ඒක ප්‍රශ්නයක් නෑ නීතිපතිවරයත් කියලා තියෙනවා මෙන්න මේක තමයි ඉදිරිපත් කළ යුතු සංශෝධන කියලා. ඒ අනුව තමයි කතානායකවරයා කටයුතු කරේ. ඉදිරිපත් කරා යෝජනාවට පක්ෂද විපක්ෂද කියන එක පිළිබඳව විමසීම කරා යෝජනා වැඩි ඡන්දෙන් සම්මත වුණා. සම්මත වුණාට පස්සේ කතානායකවරයා ඒකට අවශ්‍ය කතානායකවරයාගේ සහතිකය ලබා දුන්නා. හැබැයි විපක්ෂයේ නියෝජනය කරන සමහර පක්ෂ නායකයන් ඉල්ලීමක් කරා මේකට සහතිකය දෙන්න එපා, මේක අධිකරණයෙන් නැවත විමසන් කියලා. එහෙම ක්‍රමයක් නැහැ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. දැන් ඔබතුමා මූලාසනයේ හිටියත් ඔබතුමා කතානායකවරයා බවට පත් වුණත් ඔබතුමාට කටයුතු කරන්න වෙන්නේ ස්ථාවර නියෝග ව්‍යවස්ථාවේ තියෙන කරුණු වලින් මිසක් වෙනත් කටයුතු වලින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ආකාරයට තමයි කතානායකවරයා කටයුතු කරලා තියෙන්නේ. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මම නම් විශ්වාස කරන්නේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනා යුතුව තිබෙන්නේ ඡන්දය දීමෙන් වැළකීලා හිටපු ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්ට. ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්ට පුළුවන් කමක් නැහැ මේ ව්‍යවස්ථාව අනුව තියෙන පක්ෂද විපක්ෂද කියන එක. ඔවුන් විපක්ෂ වෙනවද පක්ෂ වෙනවද කියන එක වෙනම කතාවක්. හැබැයි කාටවත් එකෙන් මගහැරලා ඉන්න පුළුවන් කමක් නැහැ. මෙන්න අපි මේ ඡන්දෙදී අපි මගහැරලා ඉන්නම්. ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරන්න ව්‍යවස්ථා දායක සභාවේ ඉන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මම විශ්වාස කරනවා මේ කතානායකවරයාට ගෙනාපු විශ්වාස භංගය නෙවෙයි ගෙන ආයුතුව තිබුණේ. කතානායකවරයා සහ රට ව්‍යවස්ථා අර්බුදයක් තුල හිර කිරීම සඳහා මම විශ්වාස කරනවා හිතාමතා හෝ ඒ සමාජිකයන් දෙදෙනා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි කතානායකවරයාට සිද්ධ වුණේ. දැන් කවුරු හරි කියනවා නම් දැන් මේ පනත් කෙටුම්පත් ගන්න අවස්ථාවෙත් පනතට ඡන්ද 113ක් ඕන අවස්ථා තියෙනවා. එතකොට ඒකෙදි ඡන්දේ නොදී හිටියා කියන එක්කෙනා වැටෙන්නේ ඡන්දේ නොදීපු ගන්නට. ඒක වැටෙන්නේ නැහැ ඡන්දේ දීපු ගන්නට. ඒක වැටෙන්නේ ඡන්දේ නොදීපු ප්‍රමාණයට. එතන මේ අවස්ථාවෙත් ව්‍යවස්ථාදායක සභාවේ ඒ නියෝජනය කරන සමාජිකයන්ගෙන් හතර දෙනෙක් පක්ෂව ඡන්ද දෙනවා, දෙන්නෙක් විරුද්ධව ඡන්ද දෙනවා, දෙන්නෙක් කියනවා අපි ඡන්ද දෙන්න කටයුතු කරන්නේ නැහැ කියලා. කාටවත් කියන්න බෑ ඡන්ද දෙන්න කටයුතු කරන්නේ නැහැ කියලා. ඒ නිසා කතානායකවරයාට ඒ අවස්ථාවේ විරුද්ධව හතරයි පක්ෂව හතරයි කතානායකවරයාගේ තීරක ඡන්දේ ඒ අනුව ඒ කටයුතු කළා තියෙනවා. දැන් මට හැබැයි එක දෙයක් තියෙනවා. මම ඒක ටිරාන්නල සමත්තුමාගෙනුත් ඇහුවා. දැන් මේ කටයුතු දෙකම තියෙන ටිරාන්නල සමත්තුමාගේ අමාත්‍යංශේ මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකයි මේ කටයුත්තයි. මම ටිරාන්නල සමත්තුමා ඇහුවා කතානායකතුමාට තමයි විශ්වාස භංගය ගෙනත් තියෙන්නේ සාමාන්‍යයෙන්. හැබැයි එහෙම ගේනකට ගේන්නේ අමාත්‍යවරයාට. ඒ අමාත්‍යවරයාට විරුද්ධව ගෙනවනම් ටිරාන්නල සමත්තුමාට විරුද්ධව විපක්ෂ නායකතුමා නම් ගේන්නේ නැහැ. විපක්ෂේ ඉන්න පක්ෂ නායකයෝ කීප දෙනෙක් ගෙන්නේත් නැහැ. මම මතකයි දැන් මාස කීපයකට ඉස්සෙල්ලා ලලිත් තෙල්ලාවල මන්ත්‍රීතුමා මේ ප්‍රකාශයක් කළා තිබුණා ගේනවා අපි විශ්වාස භංග යෝජනාවක් ඉරාන්නල සමත්තුමාට විරුද්ධෝ කියලා. ඒක එතනින් එහාට එහෙමම මේ ඒක නිෂ්ක්‍රීය වෙලා ගියා. ඒකද එහෙම එකක් ගෙනාව නම් විපක්ෂයේ බෙදීම මීට වැඩිය පේනවා. විපක්ෂය එකතු කරගන්න පුළුවන් කම බැලුවේ කතානායකවරයාට විරුද්ධව. හැබැයි අර අනිත් විශ්වාස භංග ගෙනාව නම් මම නම් විශ්වාස කරනවා විපක්ෂ නායකවරයාවත් අඩුමතරම ඒකට අත්සන් කරන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ නිසා මේ කටයුත්තේ මම හිතන්නේ අර විජේදාස රාජපක්ෂ අමතුමා අයියේ කිව්වා වගේ කතානායකවරයා මේකේ ෆුට්බෝලේ බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවෙනුත් බැනුම් අහනවා, විපක්ෂෙනුත් බැනුම් අහනවා. ඇතර එතුමත් එක මම හිතන්නේ එතුමා පහුගිය මැතිවරණයේ ඉදිරිපත් වෙනට මේ කතානායක පුටුවට එන්න ඕන කියලා බලාපොරොත්තුෙන් ඡන්දි ඉල්ලුවා කියලා. එතුමාට ඕන හැමදාම ගිහිල්ලා ගමේ වැඩ ටික කරන්න. කතානායක පුටුවේ එතුමායි ගරුත්වයත් ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම එතුමා මම දන්නවා හැමදාම අපිටත් වැඩිය ගිහිල්ලා මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනේ ගමේ හක්මන ආසනේ ඒ තැන්වල ඒ තමන්ගේ ඡන්දේ දීපු ජනතාව වෙනුවෙන් ඒ අවශ්‍ය සහාය ලබා දෙනවා, මැදිහත් වීම ලබා දෙනවා. එතුමා අපේ දේශපාලන වේදිකාවට එන්නේ නැහැ. අපේ දේශපාලන කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි සංවර්ධන කටයුතු කරන්න, ඒ සමාජ සේවය කරන්න එතුමා ඒ ඉතිහාසය ඉඳලම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරේ. මම හිතන්නේ එතුමාට මොනාසරේ මන්ත්‍රීතුමනි කතාවක් කරන්න අවස්ථාව තිබුණා නම් මම හිතන්නේ අපි ඔක්කොටම වැඩිය විපක්ෂ නායකතුමාගේ පියා ගැන කතා කරන්න පුළුවන් වෙන එතුමාට. මම හිතන්නේ ඒකත් අවහිර වෙලා තියෙනවා එතුමාට කතා කරන්න නොහැකි වීම නිසා. එතුමාට ඒ අත්දැකීම තියෙනවා. ඒ පාර්ලිමේන්තුව එදා ඉල්ලා අස් වෙලා පාර්ලිමේන්තුවෙන් ගිය මන්ත්‍රීවරයෙක් හැටියට. ඊට පස්සේ දේශපාලනයේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙච්ච මන්ත්‍රීවරයෙක් විදිහට. ඒක අපි දන්නවා. එතුමා නිහතමානීව කටයුතු කරනවා. කාත් එක්කවත් පෞද්ගලික වෛරයක් නැති කෙනෙක්. සමහර අපිටත් පුදුමයි. සමහර දේවල් වලදී එතුමා ඉතාමත්ම සංසුන්ව ඉතාමත්ම ඉවසීමෙන් හැම එක්කෙනාටම ඇහුම්කන් දීලා කටයුතු කරන ආකාරය පිළිබඳව. මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක් කියලා. සමහර අපිටත් හිතනවා අපිත් මෙතන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිල්ලා ඉන්න වෙලාවේ අපිත්ත් පේන්නේ හැමදාම විපක්ෂයෙන් කවුරුර නැගිට්ටොත් එතුමා කතා කරන අවස්ථාව දෙනවා. අපේ බිස්නස් කමිටි එකේ එතුමා කියන්නේ නෑ මං කතානායකවරයා හැටියට කවුරුර කතා කරන අවස්ථාව ඉල්ලුවොත් ඒක දෙනවා. සමම නම් විශ්වාස කරන්නේ නෑ එතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නවත් මේ පාර්ලිමේන්තුවේ තියෙන අනපනත් උල්ලංඝනය කරන්නවත් ස්ථාවර නියෝග උල්ලංඝනය කරන්නවත් කටයුතු කරලා තියෙනවා කියලා. එතුමාට මේ පාර්ලිමේන්තුවේ පිටත කතානායකවරයා බවට පත් වෙන්න පෙර තියෙන ඉතිහාසයක් තියෙනවා දේශපාලන ඉතිහාසයක්. ඒ දේශපාලන ඉතිහාසය තුල කොහෙවත් දූෂණ වංචා චෝදනා එල්ල වෙච්ච නැති දේශපාලකනේ. ඒව චෝදනා නැහැ. ඒ නිසාම තමයි මාතර දිස්ත්‍රික්කයේ හැම අවස්ථාවෙම ඡන්දකට ඉදිරිපත් වෙච්ච හැම අවස්ථාවෙම එතුමාට මොන පක්ෂෙන් ඉදිරිපත් වුණත් මොන සන්ධානෙන් ඉදිරිපත් වුණත් ඒ ජයග්‍රහණය කරන්න පුළුවන් වටපිටාව නිර්මාණය වෙලා තිබුණේ. ඒ නිසා මේ උත්සාහය ගන්නේ අද කතානායකවරයාට විරුද්ධව ගේන විශ්වාසභංගයේ ඇත්තම උත්සාහය ගත්තේ විපක්ෂය පුළුවන් තරම් එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරුන වෙනුවෙන් පොදු වේදිකාවක් හදාගන්න පුළුවන්ද කියන එක බලන්න තමයි මේක අත්හදා බැලීමක් හැටියට කරන්නේ. ඒ නිසාම තමයි අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අපි හැමෝටම කතා කරන්න අවස්ථාව දෙන්න කියලා. අපිට ඒ දින තුන විවාදෙ දෙන්න කියලා. අපි සමහර මන්ත්‍රීව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැබැයි කතා කරන්න අවස්ථාවක් නැහැ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම විශ්වාස කරනවා අපි මේ අනපනත් ගෙනීමේදී පවා කතානායකවරයාට මේ වැඩ කටයුතු කරගෙන යන්න සමහරලාට අවහිරතාවෙන් නැති කරලා තියෙනවා. දැන් මූලාසනේ ඉන්නකට සමහරලාට මෙහෙන් යෝජනා ඉදිරිපත් කරනෝ දැඩි ഘോഷාවක් තියෙනවා. සමහරට මැදටවිල්ලා ඉන්නවා තර්ජනය කරනවා අභියෝග කරනවා මේ මැද්දේ තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මට මතකයි මීට පෙර පාර්ලිමේන්තුවෙත් මේ තත්ත්වයන් තිබුණා. ඒ තත්ත්වයන් වලදිත් ඒ එක් එක් කතානායකවරයා ගත්ත ක්‍රමවේද තිබ්බා. අනුගමනය කරපු වැඩපිළිවෙලක් තිබුණා. ඒ නිසා ස්ථාවර නියෝග අනුව අනිත් එක කතානායකවරයාට තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරන්න බෑ. ඉන්නවා පාර්ලිමේන්තුවේ මහලේකම්වරේ අතිරේක ලේකම්වරු ඉන්නවා නියෝජ්‍ය ලේකම්වරු ඉන්නවා ඒ නීති නිලධාරීන් ඉන්නවා මේ සියලු දෙනාගෙන් ඔවුන්ගේ උපදෙස් අනුව ගිහිලා තමයි සහතික කිරීම කියන දක්වා කතානායකවරයාගේ සහතිකය ලබා දීම දක්වා කියන ගමනට යන්න පුළුවන්කම ලැබෙනවා. සගරු මුලසේ මන්ත්‍රීතුමනි මම අත්‍තරම දන්නේ අද මේ විශ්වාසභංගය කියන එක අවශ්‍යද කියන එක. මොකද උසාවියටත් ගියා අධිකරණයට ගියා සුමන්ත්‍රීන් මන්ත්‍රීතුමා මේ පිළිබඳව අධිකරණයට ගියාට පස්සේ අධිකරණය එක ඒ නඩුව ඇසීමට පවා ප්‍රතික්ෂේප කරා. පොලිස්පතිවරයා පත් කිරීමට විරුද්ධව අපි දන්නෝ එක දේශපාලන මතයක් තියෙනවා. පොලිස්පතිවරයා පත් කිරීම මීට පෙර තිබුණු ක්‍රමවේද මොකද්ද ගරු මුලසේ මන්ත්‍රීතුමනි? දැන් අපිම හදලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාවක්. ව්‍යවස්ථා සංශෝධන කරලා තියෙනවා. ඒකෙන් අපි හිතුවේ මීට වැඩිය තිබුණු ක්‍රමයට වඩා විනිවිදභාවයෙන් පේන හොඳ ක්‍රමයක් එන්න ඕන කියලා. හැබැයි ඒ ක්‍රමයේ ඇතුළේ ඉන්න සමාජිකයෝ කරන්න හදන්නේ දේශපාලනයක් නා. දැන් ව්‍යවස්ථාදායක සභාවට පත් වෙන නිලබලයෙන් පත් වෙන පිරිස් ඉන්නවා. හැබැයි නිලබලයෙන් පත් වෙන පිරිසට අමතරව පත් වෙන පිරිස් එන්න ඕන සිවිල් සමාජ ක්‍රියාකාරීන්
හැටියට
ක්‍රියාකාරීන් හැටියට ස්වාධීනව කටයුතු කරන්න. හැබැයි මම විශ්වාස කරනවා පොලිස්පතිවරයාගේ ධූරය පිළිබඳව තීන්දුව తీරන ගැනීමේදී ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය දීමෙන් වැළකීලා හිටපු නියෝජිතව දෙන්න දේශපාලනයක් කරලා දීලා. ඒක සිවිල් ක්‍රියාකාරිකයන් හැටියට කරපු දෙයක් නෙමෙයි. එක්ක සමාජ මාධ්‍ය යන දිහා බල්ලා පීඩනයක් ආවත් දන්නෙත් නැහැ. වෙන කවුරු හරි විවිධ පුද්ගලයෝ කරපු පීඩනයක්ද දන්නෙත් නැහැ. ඒක ගැන හොයන්න ඕන මුලාසනේ මන්ත්‍රීතුමනි. කවුද ඒ කට්ටිය ඊට ඉස්සෙල්ලා දවසේ රෑ කතා කරේ? එදා උදේ කවුද පණිවිඩ දුන්නේ? ඒ කට්ටිය කවුද දුරකථනෙන් ඒ කට්ටිය එදා දවසේ කතා බහ කරලා එහෙම ආවද? ඒ කට්ටිය ජීවිත තරදෙනයක් දුන්නද? ඒක ගැනල හොයන්න ඕන. මන්න හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ තේරින් කාර්ය සභාවක් දැම්මත් කමක් නැහැ. ඇවිල්ලිවල නියෝජිතව දෙන්න ගැන ලහන්න ඕන. මොකද්ද ඡන්දය දීමෙන් වැළකීලා සිටීමට හෝ මෙහෙම තිබ්බ බලපෑමක් තිබුණාද? හොඳ තියෙන්නේ අපේ ව්‍යවස්ථාවේ ඡන්දය දෙන්න ඕන එක්ක විරුද්ධව දෙන්න ඕන. ඒකේ වෙන ක්‍රමයක් නැහැ. ඒකට තමයි මණ්ඩලය පත් කළා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි මීට වැඩිය කටයුතු කළ යුතුයි කියන එකත් යෝජනා කරමි. මම නම් ප්‍රාර්ථනා කරනවා හෙට දවසේ කතානායකවරයාට මේ එරෙහිව ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගය පරාජයපත් කරන්න ආණ්ඩු පක්ෂය අපි සියලු දෙනා කටයුතු කරනවා. ඒක කිසිම සැකයක් නැහැ. එතනින් පස්සේ මම හිතනවා කතානායකතුමා මීට වැඩිය දැඩි විනයකින් මේ පාර්ලිමේන්තුව ඒ ස්ථාවර නියෝග අනුවම යමින් කටයුතු කරන්න කටයුතු කරයි කියලා. මොකද අපිට සමහරලාට අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සමහරලාට දැන් උදේ පාන්දර ගත්තම මට විතරන්නේ ඒක විපක්ෂ නියෝජනය කරන ඔක්කොම මන්ත්‍රීන්ගේ ප්‍රශ්නේ තියෙනවා. 27-2 ප්‍රශ්නයක් ඇහුවම උදේ පාන්දර හවසට කතා කරන්න ඉන්න මන්ත්‍රීන්ගේ විනාඩි 4-5
අඩු
වෙලා ඒ පිරිසට කතා කරන්න තියෙන වැදගත් මාතෘකාවල තියෙන කාලය තමයි නැති වෙලා යන්නේ. ඒසා එහෙනම් අපි 27-2 වෙන දවසක් හරි වෙන් කරලා දීලා වෙන වරුවක් හරි වෙන් කරලා දීලා මම මේ විපක්ෂ මන්ත්‍රීරුත් වෙනුවෙනුත් කතා කරන්නේ ඒ සියලු දෙනාගෙත් අවස්ථාවක් ලැබෙයි කියනත් විශ්වාස කරමින් කතානායකවරයාට එරෙහිවගෙන අපි විශ්වාස භංගයට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කරනවා කියන එකත් මතක් කරමින් කතා අවසන් කරමු.
බොහොම ස්තුතියි.